ගරු සුනිල් හඳුන්නේත්ති මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15යි.
ගරු මුලාසනාරුදු සභාපතිතුමනි, විශේෂයෙන්ම මම අවධානය යොමු කරන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ වැසිශීර්ෂය පිළිබඳව. අපි දන්නවා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා මේ කර්මාන්තයේ වෙනුවෙන් ලොකු අරගලයක් පහුගිය කාලේ සිද්ධ කරා. ඒ කර්මාන්තය ආරක්ෂා කරගන්න වගේම කර්මාන්තයට වෙන් වෙන ප්‍රතිපාදන ආරක්ෂා කරගන්න. ඒක අපි දැක්කා. හැබැයි දැන් මේ අමාත්‍යංශයේ වැසිශීර්ෂයේ කෙටුම්පත ඇස්තමේන්තු දිහා බලනකොට අපට පේනවා බිලියන 2කට වැඩි ප්‍රමාණයක් මිලියන 2815ක් ඔබතුමාගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන කප්පාදු කළා තියෙනවා. පුනරාවර්තන වියදම් කප්පාදු කළා තියෙනවා. ඒ වගේම මූලධන වියදම් කප්පාදු කළා තියෙනවා. දැන් ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ ඉදිරිපත් කරන ප්‍රගතියේ වාර්තාවල වල ගන්නකොට තේ කර්මාන්ත නිෂ්පාදනයේ කිලෝග්‍රෑම් මිලියන 10කින් අඩු වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ රබර් මිලියන 10කින් අඩු වෙලා තියෙනවා. නැවත වගාව අඩු වෙලා තියෙනවා. අපනයන පරිමාව අඩු වෙලා තියෙනවා. අපනයන ඉපෙයීම් අඩු වෙලා තියෙනවා. ඉතින් ශේෂ්ඨයක් හිටියට ගත්තොත් මේ කර්මාන්තයේ තේ රබර් පොල් වල විශේෂයක් තියෙනවා, පොඩි වෙනසක් තියෙනවා. පොල් ඇරෙන්න අනිත් හැම පැත්තෙම අඩුවීමක් තියෙනවා. මම නෙමෙයි මේ ඇස්තමේන්තු වලින්ම පේනදී. හැබැයි එහෙම තියෙද්දි අපිට මුලින්ම දැනගන්න ඕන මොන පදනමකින්ද මේ අමාත්‍යංශයේ වෙන් කරන ප්‍රතිපාදන අඩු කරලා තියෙන්නේ කියන්නේ. මොකද හේතුව මේ අඩු කරලා තියෙන ඔක්කොම සංවර්ධන වැඩසටහන් වල තියෙන මූලධන වියදම්. උඩා තේ වතු ශේෂ්ත්‍රයේ වර්ධනයේට තේ ශක්ති අරමුදල සම්බන්ධයෙන් වැලිගම පොල්කොළ මැලවීම කුණුවීමේ රෝග පාලනයට උක්පැල තවාන් ව්‍යාපෘතියට මේ ආදි සියල්ලම. ඊළඟ ප්‍රශ්නේ ප්‍රධාන එක මම මේ කෙටුම්පත දිගටම බැලුවා, මේකේ කොතනකවත් තේ රබර් පොල්වල පෝරසාන ආධාරයට මුදල් වෙන් කරලා නැහැ. දැන් මේ පෝරසාන ආධාර ගැන ලොකුවට කතා කරනෝනේ. හොඳනේ කෘෂිකර්ම අමාත්‍යංශයේ වැසිශීර්ෂය වලත් ඇස්තමේන්තු වල කොතනක හරි තියනවද කියලා පෝරසාන ආධාරයට මුදල් වෙන් කරලා. එතකොට දැනගන්න කැමති අමතුරු දෙන්නගෙම දැන් මේ ඇස්තමේන්තු වල මුදල් වෙන් කළ නැත්ටි ඇයි පෝරසාන ආධාරයට? නවීන අමතුමා, දැන් ඔබතුමාට ගිය අවුරුද්දේ සිද්ධ වුණා අයවැය විවාදය ඇතුලේ මේ ගැන ලොකු අරගලයක් කළා. පස්සේ තමයි මුදල් වෙන් වුණේ පෝරසාන ආධාරයට. රබර් වලටත් එහෙමයි, මල් පැල වලට දෙනවා කු අයවැය කතාවේ. හැබැයි මුදල් වෙන් කළා නැහැ. මේ ඇස්තමේන්තු පොතේ කොතනක හරි මට පෙන්වන්න ඔබතුමා මේ පෝරසාන ආධාරයට මුදල් වෙන් කළා තියෙන්නේ කොහෙද කියලා. මම දැන් නිලධාරින්ගෙන් අහලා හරි ගමන් නැහැ කියනවනම් මගේ වෙලාව විනාඩි 15 අරගෙන හරි ගමන් නැහැ.
වෙනදා මේ ගිය අවුරුද්දේ අපේ අමාත්‍යංශයටත් ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යංශයටත් පොහොර සහනාධාරය සඳහා අපි ගාව මුදල් තිබුණා. ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලපු අවස්ථා කීපයකදීම එතුමාට ඒ මුදල් ලැබුණා. අවසාන වතාවේ මගිනුත් එතුමා ඉල්ලුවා බිලියනක් ඉල්ලුවා පොහොර සහනාධාරය වෙනුවෙන්. මමත් ඒකට දෙන්නත් කැමතුණා. ඉතින් මේ වර්ෂෙත් පොහොර සහනාධාරය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශෙත් ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යංශෙත් ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ වැසිශීර්ෂයටද තියෙනවා. ඒ මුදලම තියෙනවා, රුපියලක්වත් කපලා නැහැ.
ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙමනම් මේ ඇස්තමේන්තු එක අමාත්‍යංශික විතරක් දුන්නා නම් ඉවරයිනේ. මේ ඇස්තමේන්තු පොතක් හදලා මේක එක අමාත්‍යංශ වලට වෙන් කරලා දෙන්න අවශ්‍ය නැහැ. මුදල් අමාත්‍යංශ ඇස්තමේන්තු කියලා දාලා ඔක්කොම ටික එකට දානවා. පෝරසාන ආධාරයට මෙච්චර මේ ආදිවාසීන්. දැන් මොකටද ඒක මුදල් අමාත්‍යංශය ඇතුලේ තියාගෙන තියෙන්නේ? නෑ, මං කියන්නේ ප්‍රශ්නේ ඒකයි. නෑ, ඒක වැරදි. මේක මම අපි කතා කරන්නේ මේ මුළු පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා ගැනම විතරක් නෙමෙයි, මේ රටේ ජනතාවගේ අයිතිවාසිකමක් වෙනුවෙන් මේ. මොකද ඒ අයිතිවාසිකම වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රයේ තේ වගාව වෙනුවෙන් නියෝජනය කරන්නේ ඔබතුමා. පොල් වගාව වෙනුවෙන් නියෝජනය කරන්නේ ඔබතුමා. කෘෂිකර්මාන්ත වෙනුවෙන් නියෝජනය කරන්නේ ඔබතුමා. ඊට පස්සේ ඔබතුමාලට අවශ්‍ය ප්‍රතිපාදනය මේ පොතේ වෙන් කරන්න බැරි නම් මුදල් ඇමතිවරයාට කෙටුම් පතේ වෙන් කරන්න බැරි නම් ඔබතුමා විශ්වාස කරනවද ඇත්තට වෙන් කරනවා කියලා? ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඔබතුමාලගේ නිලධාරින්ද ලේකම්තුමාලට බඩ ගන්න සිද්ධ වෙන්නේ මුදල් අමාත්‍යංශයට. ගිහිලා පොලිමේ ඉන්න වෙනවා. මේක තමයි ඇත්ත.
නවා මුදල් අමාත්‍යංශයට හැම ලේකම්තුමෙක්ටම හැම සභාපතිකෙක්ටම බඩ ගන්න වෙනවා. ඒක අපේ ආණ්ඩුව කාලෙත් එහෙම තමයි. මේ පොතේ දීලා තිබුණාට අපේ account එකේ මේක තිබුණ නැහැ. අපි මේ වෙලාවෙන් වෙලාවට මුදල් අමාත්‍යංශයෙන් තමයි මේක නිකුත් කරගන්නේ. ඒ නිසා ඔබතුමාලත් මේ හිටපු ආණ්ඩුනේ නේද?
නමුත් මේ හැම එකම අමාත්‍යංශ වැසිශීර්ෂ වෙන් කරලා තියෙනවා. ඒතර මේක තියෙන වෙන අරමුණක්. ගරුතුමා එන බලන්න මේක තියෙනවා මොකක් හරි විශේෂ අරමුණක් අමාත්‍යංශ බැයි ශීර්ෂයට නොදා මුදල් අමාත්‍යංශ සතුව තියාගන්න එක ගැන. මොකද ඔබතුමාගේ පොහොර ඔව්
තමයි සනාක ඇමතුමා
ඔබතුමා කියන අරමුණක් තියෙනවා නම් එවැනි අරමුණක් ඉෂ්ට වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ සහතික ඔබතුමාට දෙනවා.
මේමයි සභාපතිතුමනි මට තියෙන ප්‍රශ්නේ දැන් අයවැය යෝජනාවල් වල තියෙන අලුත් යෝජනා. එතකොට ගිය අවුරුද්දේ සාකච්ඡා වෙච්ච යෝජනාවක් අයවැය යෝජනාවක නැති වුණාම අපි විශ්වාස කරනවා ඒක තියෙනවා කියලා. එන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ අලුත් යෝජනාවක් පරණ ක්‍රියාත්මක වෙච්ච වැඩසටහන්නේ. පෝරසාන ආධාරය ලබා දෙන එක ක්‍රියාත්මක වැඩසටහන. එතකොට ඒක අමුතුවෙන් කියන්නේ නැහැ කියන එකෙන් තේරෙන්නේ ඒ ක්‍රියාත්මක වෙච්ච වැඩසටහන තියෙනවා. ඒ සඳහා ප්‍රතිපාදනමින් වෙන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ කෙටුම්පතේ ඇස්තමේන්තුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ තේ රබර් පොල්වල පෝරසාන ආධාරවල ඒ කොටස හිස් නම් තියෙන්නේ. දැන් ඔබතුමා බලන්න මම මේ කියන දේ බොරු නම් 260 289 පිටුවේ තේ සහතික මිල ක්‍රමය. ඒකට 2015 න් පස්සේ හිස්. ඒ කියන්නේ තේ වලට සහතික මිල ක්‍රමය දැන් නැහැ. ඒක නවත්තලා තමයි පෝරසාන ආධාර ක්‍රමය හඳුන්වා දුන්නේ. එහෙමනේ ඔබතුමාලා කිව්වේ. දැන් පෝරසාන ආධාරයට මුදල් ප්‍රතිපාදනය වෙන් කරලා නැහැ කියන්නේ කොහෙන්ද මේ ප්‍රතිපාදනය මේ ඇස්තමේන්තුවේ ලැබෙන්නේ? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තව බිලියන 2ක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට කපලා දියෙද්දි තිබිච්ච මුදල් වලින් මීට ගිය අවුරුද්ද වෙන් කර ප්‍රතිපාදන කප්පාදු කරලා මේ අවුරුද්දේ තේ පෝරසාන ආධාරෙත් කප්පාදු කරලා බලන්න බුරුද කියලා. 2016 අවුරුද්දේ තේ සහන ආධාරය අයදුම් කරපු තිබු ප්‍රමාණය මිලියන 2360ක් තිබුණා. ඒකෙන් 2016 අවුරුද්දේ වෙන් වුණේ මිලියන 1369ක්. ඒකෙන් ගෙවලා තියෙන මිලියන 800 මිලියන 967යි. දැනටත් 402ක් ගෙවන්න තියෙනවා. අපි දන්නෝ ඇමතුමා ඔය තේ පෝරසාන ආධාර ක්‍රමේ මුදලින් දුන්නට පස්සේ මේ මිනිසුන්ට තියෙන වෙන ආර්ථික ප්‍රශ්න. වෙන අමාරුකම් නිසා ඒක පෝරවලටම යොදවන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අද වෙනකොට දැන් කොළ කොඩ වෙලා තියෙනවා, කහ ගැහිලා තියෙනවා, පළදාව නැති වෙලා තියෙනවා. දැන් වැස්ස ආවත් ගෑන්තමතුමා කිව්වට වැස්ස ආවත් අද පළදාව නැහැ. පළදාව නැති ප්‍රශ්නේ තමයි මොකද හේතුව පෝර ගහන්නේ නැහැ මිනිස්සු. සල්ලි ටික හම්බුනාම ඒක වෙන වෙන දේවල් වියදම් වෙනවා. ඒක තමයි ක්‍රමේ. නමුත් අඩුතරමේ දැන් ඒකත් වෙන් කළා නැහැ නේ. මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ ඒක වෙන් කළාද නැහැ. ඒක නිසා මම කියන්නේ පළවෙනි දේ ඔබතුමාලා මොන හරි ක්‍රමයක් දැන් යෝජනා කරන්න මේ අයවැය විවාදය ඇතුලේ මේ තේ පෝර සාන ආධාරේ මේ අවුරුද්දෙන් නතර කරනවද නැද්ද? ඒකට මොකද වෙන්නේ කියන එක පිළිබඳව මිනිසුන්ට සාධාරණ මේ උත්තරයක් අවශ්‍ය වෙලා තියෙනවා. මං කියන්නේ වැවිලි කර්මාන්තමතුමා දෙන්න ඕන උත්තරයක් මං ඉල්ලුවේ. ඔබතුමාත්
ඇගරු මන්ත්‍රීතුමනි පොහොර සහන ආධාරය ක්‍රියාත්මක කරනවා ඉදිරියට. ඒ ගැන කිසිම කප්පාදුවක් නැහැ.
හරි. බොහොම ස්තුතියි. ඊළඟට දැන් ඊළඟට බයක් හදන්න ඕනේ නැහැ. තියෙනවනම් බය වෙන්න දෙයක්වත් නැහැනේ. ඊළඟ ප්‍රශ්නේ මං ඔබතුමාගේ අවධානය යොමු කරන වැවිලි කර්මාන්තමතුමාගේ විශේෂයෙන්ම මේ වැවිලි වතු සමාගම් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අගලවත්ත වැවිලි වතු සමාගමේ. ඔබතුමා දන්නවා අගලවත්ත වතු සමාගම මේ ප්‍රසිද්ධ මහ කොමසාරිස්තුමෙක් හිටියා බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්තුමා ක්‍රිෂ්ණෝනිස් මහත්තයා. එතුමාගේ සමාගමක් හදලා තිබුණා මැක්කුඩ්ස් ආයතනයේ. ඒ මැක්කුඩ්ස් හෝල්ඩින්ස් කම්පැනිය යටතට මේ අගලවත්ත වැවිලි වතු සමාගම ගත්තා. අරගෙන එතුමා මොකද කරේ? ඒකෙ තිබිච්ච දේවල් දේපල බොහෝ ප්‍රමාණයක් එතුමා අයුතු විදියට ප්‍රයෝජනට ගත්ත පරිහරණය කරා. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා චාල්ස් කුමාරයා ලංකාවට එනකොට ඒ වෙනුවෙන් ලබු කැලේ වතු ව්‍යායයේ තිබිච්ච තැන්වල වෙනස්කම් එතුමා කළා මිලියන ගණන් වියදම් කරලා. ලබු කැලේ ඒකට මිලියන 180ක් වියදම් කරා. චාල්ස් කුමාරයාගේ හෙලිකොප්ටරේ බස්සන්නම තනක් මිලියන 25ක් වෙන් කරා. එතුමා තව බංගලාවක් හැදුවා වතු සමාගමේ තියෙන මිලියන 75ක් වේදන් කරලා එතුමාට ගිහිලා පදිංචි වෙලා ඉන්න. ඒක හැමමම නතර වුණා. මේ වගේ දේවල් කරලා එතුමා මොකද කරේ? මේ වතු සමාගමේ තිබිච්ච වටිනාම දේපල එතුමාගේ නමට ලියාගත්තා. එතුමාගේ නමට ලියාගත්ත අතුරු බදු ගිවිසුම් යටතේ. එහෙම විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. මම ඔබතුමාට සාක්ෂි සහිතව ඕනම් දෙන්න. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඒ ඔක්කොම කරලා ඒ ක්‍රිෂ්ණෝනිස් මහත්තයාගේම සිකුරුල් කොටස් වෙළඳ පොළ ගනුදෙනු කරන ආයතනයක් හරහා ඒක කොටස් වෙළඳ පොළේ ලැයිස්තුගත කරා. දැන් ඔබතුමා දන්නවා අගලවත්ත වතු සමාගම කොටස් වෙන්ද පොලේ ලැයිස්තුගත කරලා එතුමා ඒක අලවි කරා. මිලියන 413ක් අර්ථසාධක ගෙවන්න තියෙනවා සේවකෙයින්ට. එහෙම තියෙද්දි එතුමා මේක අලවි කරා මිලියන 300කට. රුපියල් 20 කොටස් බැගින්. 160ක් විතර කොටස් විකුණා. ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම්තුමා මේ පිළිබඳව යවනව අගලවත්ත ප්ලාන්ටේෂන් වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට 2016 අගෝස්තු 11 වෙනිදා ලියුමක්. ඒ මගින් අහනවා මෙන්න මේ ආකාරයෙන් පැහැදිලි කරන්න කියලා. ගෝල්ඩන් ෂෙයාර් හෝල්ඩ් අයිතිය තියෙන්නේ පැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ තියෙන මේ වතු සමාගමෙන් භාණ්ඩාගාරයට. භාණ්ඩාගාරයට ගෝල්ඩන් ෂෙයාර් හෝල්ඩ් අයිතිය තියෙන ආයතනයක් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මේ ලැයිස්තුගත කළා අලවි කරේ කොහොමද? මමනේ මේ අහන්නේ ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම් උපාලි මාර්සිංහ මහත්මයා. මම ඒක සභාගත කරන ඒ ලියවිල්ල. මේක දැන්වීම පළ කරලා තියෙනවා.
රන්නද ඔබතුමාට විනාඩියක් විතර. මේ එතන උනේ පැහැදිලිව මේ කොටස් වෙළඳපොලේ මේක ලංකෝරික් සමාගම ගත්ත ඉෂරණාරකාර මැතිතුමා. එතකොට SCCA ගේ අනුමැතිය ලැබෙනකන් අපි මේක දැන්නුවා මේ සමාගමට. අපිට දැන්වීමක් කරන්න කාගෙන් අහලාද මේ කරේ කියලා. ඉතින් ඒ පිළිතුර එනකන් එනකොට අපිට SCCA ගේ අවසරය ලබා දුන්නා මේ ගනුදෙනුව කරන්න. එතකොට ඒක කොටස් වෙළඳපොලේ ඇති වුණ ගනුදෙනුවක්. ඒක අපි මැදිහත්කරුවෙක් වෙන්න අපිට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. විශේෂයෙන්ම ගෝල්ඩන් ෂෙයාර් හෝල්ඩ් කියන්නේ භාණ්ඩාගාරය. එම නිසා භාණ්ඩාගාරයේ කොටස් 150ක් දශම ගණන් තියෙනවා මේ සමාගමේ. කෙසේ වෙතත් දැනට මේ ගනුදෙනුව SCCA කින් අවසර දීලා තියෙනවා. ඒ අවසර දීලා තිබෙන නිසා මේකට කිසිම නීතිමය ගැටලුවක් නැහැ.
හැබැයි මම දන්න තරමට මේ කොටස් වෙළඳ පොලේ මේ බ්‍රෝකරින් කම්පැනි එකත් ක්‍රිෂ්ණෝනිස් මහත්තයරම අයිති සමා කම්පැනියක්. ඒක හරහා මේ කටයුතු කරපු නිසා SCCA එක 2016 ජූලි 20 වෙනිදා
සමාගම
ක්ලාග්‍රෙග් ස්ටොක් බ්‍රෝකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්.
ඔයි මොකද්ද ගනුදෙනුව?
ඒ මේ 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 ගනුදෙනුවම තමයි.
ඉතින් ඒ ගනුදෙනුව කරේ මේ සමාගම් දෙකක් අතර. ලංකා ඔරික් සමාගමයි මැක්කුට් සමාගමයි.
ඔව් මැක්කුට් ලිමිටඩ් කියන එක ඇතුලේ තමයි. ඒක තමයි එමතුමා ප්‍රශ්නේ. මැක්කුට් ලිමිටඩ් කියන එක ඇතුලේ.
ඒක ඒක
ඒක ඇතුලේ තමයි මේක තියාගත්තේ.
ඔව් හරි. ඉතින් මේ සමාගම් දෙකක් අතර තියෙන ගනුදෙනුවක්
නේද? හරි ඒක මට තේරෙනවා. ඒක මට තේරෙනවා. හැබැයි මැක්කුට් ලිමිටඩ් එක ඇතුලේ ගෝල්ඩන් ෂෙයාර් හෝල්ඩ් අයිතියක් භාණ්ඩාගාරයට තියෙන අගලවත්ත ප්ලාන්ටේෂන් එක තියාගත්තා. අර්ථසාධක හිමිකරුවන් තියෙන සේවකයින් විශාල ප්‍රමාණයක් අවස්ථා ගානක කොළඹට ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා. ඒ අයගේ අර්ථසාධක ගෙවන්න තියෙන ප්‍රමාණයවත් දැන් ගෙවල නැහැ. ගෙවන්න බෑ. ඒක ඒක ගන්න සිද්ධ වෙන්නේ අවසානයේ මේ මිලදී ගන්න අයට.
ඔරික්ස් එක දැන් පොරොන්දුලා තියෙනවා.
ඒක තමයි. ඒ අයට තමයි මේ ගන්න වෙන්නේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ගෝල්ඩන් ෂෙයාර් හෝල්ඩ් අයිතියක් තියෙන අගලවත්ත වතු සමාගම ඒකේ කෑලි ගලෝගන ගලෝගන මේ මහත්ය අරගෙන ගිහිල්ලා. ඒක එයාගේ පැකට් එක ඇතුළේ දාලා මැක්කුට් ලිමිටඩ් කියන කැහැටියටම විකුණනට පස්සේ මේක ගන්න අය තමයි අසරණ වෙන්නේ එක පැත්තකින්. ගන්න අසරණ වෙන ඔයගොල්ලෝ සිද්ධ වෙන අර්ථ සාධක ගෙවන්න. ඒගොල්ලෝ සිද්ධ වෙනවා අර පරණ ණය ගෙවන්නත්. ඒගොල්ලෝ සිද්ධ වෙනවා බැංකුවට දීලා තියෙන දේවල් ගෙවන්නත්. ඒ විතරක් නෙමෙයි මේ ගනුදෙනුව කරපේකේදී ඉතා පැහැදිලි ලෙස ඔබතුමා මන් දන්නේ භාණ්ඩාගාරයේ දේක හොයන්න ඕන කවුද කියලා. භාණ්ඩාගාර නම් තියෙන්නේ ගෝල්ඩන් ෂෙයාර් හෝල්ඩ් අයිතියක් තියෙන එකක්. ඒ ආකාරයට අලවි කරන්න හැකියාව මේ රටේ හුඟක් අය මේ දේ කරයි.
ඔබතුමාගේ කාලය අවසන් නැගර මන්තුමා.
මට මොකද තව විනාඩි 21ක් තියෙනවා.
මෙතන
තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒ ආකාරයේ ප්‍රතිපත්තියකට යනවා නම් වැවිලි කර්මාන්ත අමාත්‍යංශ යටතේ තියෙන වතු සමාගම් බදු ගන්න අයට රජයේ භාරය අලගුවට තියලා විවිධ විදිහට බදු දෙන්න පුළුවන්කම තියෙයි. ඒක ඉතා බරපතල ප්‍රශ්නයක්. මම දන්නේ ඒක ඔබතුමාලා තීරණය කරන ප්‍රතිපත්තිමේ තීරණ. මොකද මහා පරිමාණෙන් අර යකඩ මල්ලට හෙන ගැහුණට පස්සේ වගේ තත්ත්වයක් තමයි ඊළඟට ඇති වෙන්නේ. ඒ ඒක ඒක තමයි බරපතලම ප්‍රශ්නේ. ඊළඟට ඒ තමයි ඔබතුමා ඊයේ පිළිතුරක් ලබා දුන්නා මේ තේශක්ති සමාගම් පිළිබඳ තේශක්ති අරමුදල පිළිබඳව තේශක්ති අරමුදල ඇත්තටම ගත්තොත් මේ ප්‍රායෝගික වෙලා තියෙන දැන් මේ ෆැක්ටරි ටික වැහිලා තියෙන. ඔබතුමා කියනවා తాවකාලිකව මේක නතර කරලා ප්‍රතිව්‍යුහ කරන යටතේ බදු දෙන්න කට්ටිය හොයනවා කියලා. ඒතර සේවකයොත් එක්ක අනිත් කට්ටියත් එක්කම බදු දෙන්න යනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ගරු ඇමතුමා මේ තේශක්ති අරමුදලට දායක වෙච්ච ප්‍රතිලාභින් ඉන්නවා. ඒ අයගේ මුදල් තියෙනවා. ඔබතුමා ඊයේ උත්තරේ මිලියන 400 ගාණක් මේක ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඕන. ඒ ගැන හොයලා බලන්න ඕන. ඒවා ඒ විදිහට අයථා විදිහට ගනුදෙනු කරේ කවුද කියන එක ගැන දැනගන්න ඕන. එහෙම නැතුව නිකම්ම දැන් මේක කාට හරි බාර දීලා බදු දීලා මේ කටයුත්ත කරනවා කියන එකෙන් උත්තරයක් වෙන්නේ නැහැ ඇත්තටම. මං හිතන්නේ ඊට වඩා ඔබතුමා මේක පිළිබඳව වඩා විධිමත් පරීක්ෂණයක් කරනවා නම් වඩා හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ තේශක්ති අරමුදලේ මුදල් වලට මොකද උනේ කියන එක වගේම මේ ෆැක්ටරි ටික නගා සිටවන්න රජයේ බාරේ රජයේ පංගුව රජයේ අයිතිය තියාගෙනනේ බදු දෙන්න වෙන්නේ. එහෙම නැතුව බදු දෙන්න බෑනේ. බදු දෙනවා නම් මම කියන්නේ. ඒක ප්‍රතිපත්තිය නම් ඔබතුමාලා රජයේ කොටසක් තියාගෙන තමයි බදු දෙන්න වෙන්නේ. හැබැයි ඒකටත් මේ අය වෙයි මුදල් ප්‍රතිපාදනයෙන් වෙලා නැහැ. දැන් ඔබතුමාලා කියන්න පුළුවන් මුදල් අමාත්‍යංශයෙන් පස්සේ ඉල්ල ගන්නවා කියලා. නමුත් මේ අය වෙයි නම් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ තේශක්ති අරමුදලට සත පහක්වත් වෙන් කළා නැහැ. මුදලක් වෙන් කළා නැහැ මොකක්වත්. මන් දන්නේ නැහැ. එතකොට දැන් ඔබතුමාලට අවසානේ සිද්ධ වෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශේ පඩි ගෙවා ගන්න විතරයි. මට තේරෙන විදියට. වෙන මුකුත් මුදල් නැහැ මේකේ වැඩ කරන්න. ඒක හොඳටම තේරෙනවා. දැන් ඔබතුමා දන්නවා මේ වෙනකොටමත් ඔබතුමාලගේ ලොකු සංවාදයක් තියෙන මේ කාබනික පොහොර ප්‍රචලිත කිරීම කියන. නමුත් මේ අමාත්‍යංශය හරිද වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ඔබතුමාගේ වැයශීෂ බාන් කාබනික පොහොර ප්‍රචලිත කිරීම. මුදල් වෙන් කිරීම බිඳුවයි. තේ සහතික මිලට මුදල් වෙන් කිරීම බිඳුවයි. කොළකොඩ වීම මැඩලීමට දැන් බැලිගම් පැත්තේ දකුණු පළාතේ ලොකු ප්‍රශ්නයක් මේක. පොල් වගාවේ කොළකොඩ වෙන එක. ගිය අවුරුද්දේ වෙන් කරලා තිබුණා ප්‍රමාණයෙන් භාගයයි තියෙන්නේ. මේ අවුරුද්දේ වෙන් කිරීම 50%කින් කපලා තියෙනවා. ඉතින් බලන්න. එතකොට කොහොමද කරන්නේ? ඒකේ මුදල් වෙන් කරලා නැහැ. දැන් ඔබතුමා ගියා ඔය හැම එකටම මුදල් අමාත්‍යංශයට යනවා කියලා. මුදල් ලැබෙත්තුමා හම්බෙන්න යනවා කියලා. මුදල් ලැබෙත්තුමාගෙන් ඉල්ල ගන්නවා කියලා. ඉතින් මොකටද මේ අමාත්‍යංශයක් එහෙනම්? ඔබතුමා අමාත්‍යංශයේ මුදල් අමාත්‍යංශයට බාර දෙන්නකෝ. ඇයි මේ ඔක්කොම ටිකට තියෙන්නේ මුදල් වෙන් කරලා නැන්නේ? දැන් ඔබතුමා දන්නවා මම පුජ්‍යලිකව දන්නෝ දෙනියා අය පැත්තේ මේ වෙනකොට අලුතෙන් තේ වගාවේ රෝගයක් යනවා. ඒක හඳුන්වලා තියෙන්නේම නිලධාරීන් දන්නවාද දෙනියා ඩිසීසස් කියලා. ඒක ඒ රෝගයට උත්තර නැහැ තාම. කොහොමද වෙන්නේ කියලා නැහැ. කොළ ඇඹරිලා යනවා වගාවක් නැහැ පළදාව නැහැ. දැන් ඔබතුමාලගේ ඒ වගේ දේවල් වල මුදල් වෙන් කළා නැහැ නේ මේක. මේ මුදල් මොකුත් වෙන් කළා නැතුව ප්‍රතිපාදන නැති අමාත්‍යංශයක් මට මොනේ පත් කරලානේ තියෙන්නේ. මොකද ඔබතුමාලට අනිවාර්යයෙන්ම බිලියන 2ක් කප්පාදු වෙනවා කියන්නේ.
මොකද්ද කියලා?
ඈ? ඔව්.
ඔව්. ප්‍රාග්ධන වියදම්.
ඔව්.
බිලියන 4ක්.
ඔව්.
ඔව්.
කොතනද තියෙන්නේ කියන්නකෝ?
බලන්න පොතේ. නිකන් බොරුවට අවිල කෑ ගහන්න එපා.
බිලියන 4ක් වෙන් කළා. බිලියන ඔබතුමා බලන්නකෝ. මූලධන වියදම් 4890න් 1808යි මේ පාර. ඒ 4890න් කළද බිලියන 4 ගිය අවුරුද්දේ 2016. මම හොඳට බලාගෙන මේ කියන්නේ.
ඔබතුමාට තමයි විනාඩියයි තියෙන්නේ.
ඔබතුමා බලන්න. ඔහෙත් තියෙන කියලා. 291
බිලියන 4යි. බිලියන 5යි අතෝෂේ. 4.9 කැපිටල් එක්ස්පෙන්ඩිචර්.
ඔව්.
ඒක රවුන්ඩ් ඔෆ් කරාම බිලියන 5යි.
ඒක කඩලා දින විදි කියන්නේ. බිලියන 5 දාලා බිලියන 5 වෙන් කරපෙන්න තියෙනවා. ඒක මේක නෑ.
බිලියන ඔබතුමා බලන්නකෝ. බිලියන 291 කොහෙද? ඔබතුමා මුලම බලන්නකෝ. ඔබතුමා හොඳට බලන්න මුලම පිටුවේ ඉතා පැහැදිලිව මුළු වියදම බිලියන 11යි. 2016 මම දන්නේ ඔව් වොලියම් 2 ල 283 මුළු වියදම බිලියන 11යි. 2016 2017 කියද? බිලියන 8යි. ඉතින් තව මොකද්ද? ඔබතුමාට 2016 වෙන් වෙලා තියෙනවා බිලියන 7ක්. මේ පාර වෙන් වෙලා තියෙන 4යි. ඉතින් 7යි 4යි වෙනස කියද?
නෑ අනිත් අමාත්‍යංශලත් ඔය කැපිලා.
නෑ ඒක හරි. දැන් ඔබතුමා කිව්වනේ. බලන්නකෝ. බලන්න ඔබතුමා බිලියන 4ක් වෙන් වෙච්ච කියන සතුරු වෙනවා.
එයා අමාත්‍යංශයට සතයක්වත් වෙන් වෙලා නැහැ.
සතයක් නෙමෙයි.
ඉදමක් කරන්නේ. ඉතින් බොරු කියන්නේ
නැහැ නේ. නෑ නෑ. එහෙම නෙමෙයි නේ. දැන් ඔබතුමා බලන්න.
ඔබතුමාගේ කාලය අවසానයි.
ඔබතුමා බලන්න. ඔබතුමාගේ අමාත්‍යංශයේ සතයක්වත් වෙන් වෙලා නැත්තේ නෑ. ඒක මම පිළිගන්නවා. බිලියන කීයද? 4යි. ඈ? ඉතින් බිලියන 5ක් හම්බෙන්නේ බිලියන 5ක් හම්බෙන්නේ බිලියන 7ක් හම්බෙච්ච එකටනේ. 2016 7.8ක් හම්බෙලා තියෙනවා ඔබතුමාට. ආ ඒ මට කමන්නේ ඔබතුමාට සතුරු වෙන්නේ නැති ඔබතුමාට වාහන ටිකයි අමාත්‍යංශ බරු ටිකටයි
අවසන් කරන්න ඔබතුමා
කරන්න බෑ මේ අමාත්‍යංශය ඒකයි ප්‍රශ්නේ පෝරසාන ආධාර නැති වෙනවා වෙන් කරපු දැන් නැති වෙනවා බිලියන 7.8ක් 2016 වෙන් වෙච්ච එක 4.9ට අඩු කරාට පස්සේ මූලධන වියදම්
කරුණාකරලා අවසන් කරන්න ගරු මන්තුමා
ඒ ව්‍යාපෘති වල නෑ මුකුත් වෙන් කළා ඒ එක එක ව්‍යාපෘති වල මුකුත් නෑ ඒකයි ඔබතුමාට මේ වෙන් කරපු දේවලුත් වෙන් කරලා තියෙන්නේ ගොඩනැගිලි විකිරීම වලට යාන්ත්‍ර සූත්‍ර වලට ඒවට නැතුව මේ ව්‍යාපෘති දිකට නැහැ
අවසන් කරන්න.
ඒකයි ඒවා මූලධන වියදම් වැඩිකර වෙන් කරපු දේවල් ව්‍යාපෘති දිකට වෙන් කරලා තියෙනවා කියලා ඔබතුමා ඔබතුමාගේ කතාවේදී හරියට කියන්නේ. මොකද අපට ප්‍රශ්නේ තියෙන එතන.
අවසන් කරගන්න ඕන.
අමාත්‍යංශ වාහන ටික වෙන් කරගන්න එක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ව්‍යාපෘති වලින් තමයි අහිංසක මිනිසුන්ට මොන හරි වෙන්නේ. ඒකයි. ඒකට ප්‍රතිබාධ නැති එක තමයි මේ ප්‍රශ්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ශාලේන්ද්‍ර දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15යි.
ගරුකාරක සභා මන්ත්‍රීතුමනි කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ කෘෂිකර්ම ශේෂ්ත්‍රය සංවර්ධනය සඳහා අපි ඉදිරියේ තියෙන අභියෝග රාශියක් තියෙනවා ඒ අභියෝග අපි හඳුනාගත යුතුව තිබෙනවා නමුත් මේ අයවැය ඉදිරිපත් කිරීමේදී එම අභියෝග හඳුනාගත් බවක්වත් ඒවට මුදල් වෙන් කරපු බවක්වත් අපට පේන්නට අපට දකින්නට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ මුල ඉඳලා අපි දැකපු අභියෝග රාශියෙන් ප්‍රධානම අභියෝගයක් හැටියට අපි දකිනවා ඉඩම් ප්‍රශ්නය. රටක කෘෂිකර්මයට තියෙන අභියෝග සහ ප්‍රශ්න හඳුනා ගැනීමේදී අපි දකිනවා ඉඩම් ප්‍රශ්නය ඊටාම වැදගත් ප්‍රශ්නයක් හැටියට තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ඉඩම් බහුජාතික සමාගම් වලට ලබා දීමෙන් මේ රටේ ඉඩම්වල ප්‍රශ්නේ සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඉඩම් සංරක්ෂණයක් සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන් කුඩා ඉඩම්වල වගා කරන ගොවියන්ට ඔවුන්ගේ ඒ ඉඩම් නිරවුල්ව තබා ගැනීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වෙන බවක් අපට පේන්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට ඉඩම් වගා කිරීමේදී මුළු ඉනම් වගා කිරීමේ වැඩපිළිලක් අපට දකින්නට ලැබෙන්නේ නැහැ. එන්සයි ඉඩම් පිළිබඳ බරපතල ප්‍රශ්න රාශියක් ඉදිරියේදී ඇති වෙන්නට තිබෙන බව අපි අභියෝගයක් හැටියට හඳුනාගත යුතුව තිබෙනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ හැටියට අපි දකිනවා වතුර පිළිබඳ තියෙන අභියෝගය. සමාගම් සමස්ත රටේම ජල කළමනාකරණයක් සිදු වෙන්නේ නැහැ කියන එක මූලික වශයෙන් අපිට කියන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට හේතුව තමයි වියලි කලාපයේට වතුර මදි තෙත් කලාපයේ වතුර වැඩි ඒවා කළමනාකරණයක් හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඉතිහාසයේ මේ පිළිබඳව ඈත ඉතිහාසයේ ගොවියෝ කියපු කතාවක් තියෙනවා. ඉතිහාසයේ අපේ මුඩුබිම් පනතක් ගෙනල්ලා මුඩුබිම් අල්ලගෙන ඒ වගේ තේ වගා කරනකොට කන්ද උඩරට ඉංග්‍රීසීන් විසින් ඒ කටයුත්ත කරන අවස්ථාවේ අපේ රටේ ගොවියාගේ සටන් පාඨයක් තිබුණා. කන්ද උඩරට සුද්දාගේ පපුවට මෑනු තුවක්කු බටය තුළින් වියලි කලාපයට ජලය ලැබේ කියලා. ඒ වගේ අද අපට දකින්නට තියෙන එක දෙයක් තමයි කන්ද උඩරටින් ඒ අපට එහෙන් මේ තෙත් කලාපයට එන ජලය කළමනාකරණයක් කරන්නේ නැහැ. වියලි කලාපේ ජල කළමනාකරණයක් කිරීමට අවශ්‍ය මහා වාරි කර්මාන්ත කෙරලා තියෙනවා. ඒ ජලය කළමනාකරණය සඳහා දැදුරුවේ ජලාශය පහුගිය කාලේ ඒ විදිහට හදපු විශාල ජලාශයක් උමාවේ ජලාශය මොරගහ කන්ද ජලාශය ඒ වගේම කුමුක්කන් ඔය ජලාශය රඹකැන් ඔය ජලාශය ඒ වියලි කලාපවල ජල කළමනාකරණය සඳහා අවශ්‍ය කරන ව්‍යාපෘති පසුගිය ආණ්ඩුව කාලේ ඉතා කඩිනමින් පටන් ගත්තත් මේ ආණ්ඩුව කාලයක ඉතා ඉබිගමනකින් යන බව අපට පේන්නට තිබෙනවා.
දැදුරුවේ ජලාශය වගේ වැඩ අවසන් කරලා තියෙනවා. එසනේ පටන් ගත්තා.
ඔව්.
එතකොට රම්බු කැන්නේ දෙවෙනි පීවර මේ සැරේ පටන් ගත්තා. කලින් අපි හිටපු ආණ්ඩුවේ කලින් ඒ
ඔව් තමයි මේ කියන්නේ.
අත් කුබුක්කන් ඔය අලුතෙන්
මූලික අදහස මම කියන්නේ රටේ ජල කළමනාකරණය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ගොවියන්ට ජලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න निराකරණය කිරීමට කටයුතු කළ යුතුයි කියන එකයි. සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කළාට ඒව පිළිබඳ ඉතා ඉහළ ප්‍රමිතියක් අපිට දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපේ පැරණි වැව් වාරි රටාව තුළ විශාල ඉහළ ප්‍රමිතියක් ඉහළ තාක්ෂණයක් තිබුණා. ඒ තාක්ෂණික කාරණා පිළිබඳ සැලකිල්ලට ගන්න නැතුව මේ සුළු වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කරන බව අපට පේන්නට තිබෙනවා. ඒ වගේම අපට තෙත් කලාපේ වාරි කර්මාන්ත පිළිබඳ වැඩපිළිලක් අපට දකින්නට නැහැ. මේ රටේ තෙත් කලාපේ වතුර එකතු වීම නිසා හැල් කුඹුරු ඇති වෙලා තියෙනවා, ලුණු මිශ්‍ර වෙලා තියෙනවා. මෙන්න මේ තෙත් කලාපයට අවශ්‍ය කරන වාරි මාර්ගය තාම මේ රටේ නිර්මාණය වෙලා නැහැ කියන එක අපි මේ අවස්ථාවේ කියන්නට ඕනේ. ඒ නිසා රටේ ජලය පිළිබඳ, ගොවිතැනේ ජලය කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
මන්ත්‍රීතුමා, ගංගා ද්‍රෝණි 10ක් අපි දැන් පළවෙනි වතාවට ගං වතුර වළක්වන්නත්, නියඟේ වළක්වන්නත්, කරදිය බැහැර කරන්නත් අපි සමීක්ෂණය කරලා ඒ වර්තාව මේ අවුරුද්ද අවසන් වෙනකොට අපි අරගෙන වැඩ කටයුතු ආරම්භ කරනවා.
කියන්නේ තෙත් කලාපේ ජලය කළමනාකරණය කිරීමේ වාරි ක්‍රමයක් ඔබතුමාලගේ වැඩසටහනේ තියෙනවද?
තියෙනවා.
තියෙනවා නම් බොහොම හොඳයි. ඒ අපි ඒක සඳහන් කරන්නේ මේ අවස්ථාවේ. ඒ නිසා අද ජලය පිළිබඳ විශාල ප්‍රශ්නයක් කුස්කර්මාන්තයේ දෙන ගොවියන්ට මේ හේතු නිසා ඇති වෙලා තියෙනවා. ඒ සඳහා අයවැයේ ප්‍රතිපාදන වෙන් වෙච්ච බවක් අපට පේන්නට නැහැ. ඊළඟට අපිට තියෙන තවත් විශාල අභියෝගයක් තමයි බීජ පිළිබඳ ප්‍රශ්නය. අද ගුණාත්මක තත්වයෙන් යුතු ඉහළ බීජ ගොවියාට ලබා ගන්න ඉතාම අමාරු තත්යක් තියෙනවා. වී ගොවිතැන් කරන කාලේට වී බීජ ලබා ගැනීමේ, විතර වී ලබා ගැනීමේ බරපතල ප්‍රශ්නයක් අද ගොවියට තියෙනවා. ඒක තමුන්නාසලා කොහොම මොන තත්වෙන් කතා කළත් ඒක තමයි සැබෑ තත්ත්වය. එතකොට බීජ නිෂ්පාදනය සිදු කරන්නේ බහුජාතික සමාගම් වල උවමනාවට කියන එකයි අපි දකින්නේ. අපේ රටේ ඉතාම ඖෂධීය ගුණයෙන් තියෙන බීජ, ඒ වගේම ගුණාත්මක බීජ දෙමුහුන් කරණය කිරීමේ වැඩපිළිලක් නෙමෙයි තියෙන්නේ. බහුජාතික සමාගම් වල අවශ්‍යතාවය අනුව ලාභ ලබා ගැනීමට බීජ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිලක් තමයි අපිට තිබෙන්නේ. ඒ නිසා තමයි පහුගිය කාලවල අපි බීජ රටේ ගොවියන්ට ලබා දෙන්නට කටයුතු කළේ. වී බීජ පමණක් නෙවෙයි, විතර වී පමණක් නෙවෙයි, අනිකුත් බීජ වර්ග නිෂ්පාදනයේදීත් අපි දකින්නේ ඉතාම ඇල්මැරිච්ච ගතියක් අපේ රටේ බීජ නිෂ්පාදනය පිළිබඳ. උදාහරණයක් අපිට කියන්න පුළුවන්, ගලේවෙල දඹුල්ල ප්‍රදේශයේ ලූණු ගොවිතැන් කරන ගොවියන්ට අවශ්‍ය කරන බීජ මේ රටේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ බීජ ගේන්නේ ඉන්දියාවේ මැඩ්‍රාස් වල ගුවන්තොටුපොළ එහෙන් තියෙන එක්ස්පයර් වෙච්ච බීජ මේ රටේ ගෙනල්ලා ගොවියන්ට දෙනවා. ඒ නිසා ඒව බිමට දාපුවාම ලබා ගන්න අස්වැන්න අක්‍රයකට කිලෝ 5000ක් පමණ. නමුත් මේ රටේ નિયમિત බීජ හදනවා නම් බීජ අපිට ගන්නට පුළුවන් අක්‍රයකින් කිලෝ 15000ක් පමණ. ඒ නිසා ඒ බීජ නිෂ්පාදනයත්
විශේෂමනි සොයසමතුම
මොකද IMD එකෙන් අපි බීජ බල්බ හදනවා.
ඒක හැදිලා නැහැ කියන එකයි මේ කියන්නේ. ඒ නිසා අද අපට මේ බීජ නිෂ්පාදනයේ බහුජාතික සමාගම් බරපතල විදිහට
දුමිනිසා නැහැ කැමතුම
තප්පරයක්. ඔබතුමා කිව්ව කාරණාව මේ ඉන්දියාවෙන් දැන් අපි ලුණු ගේන එක නැවැත්තුවා. ඔබතුමා කියන කාරණාව ඇත්ත. මොකද ඉන්දියාව දැනට ඔය කියන බීජ වර්ගය නවත්තලා අවුරුදු 13ක් වෙනවා. ඒ පහුගිය කාලයේ පුරාවටම ඔබතුමා කියන බීජ ගෙනාව. නමුත් අපි දැන් බීජ ගෙන්නන්න දෙන්නේ නැහැ. දැන් අපි ඉන්දියාවත් එක්ක ආරම්භ කරලා තියෙනවා වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් බීජ ලංකාවට ගෙනල්ලා ඒක ලංකාව තුළ නිෂ්පාදනය කරන්න.
ගරු ඇමතුමා, ඔබතුමා කොහොම කිව්වත් අද ගලේවෙල දඹුල්ල ප්‍රදේශයට ගිහිල්ලා බලපුවාම ඒ සඳහාම වෙන් වෙච්ච මුදලාලි පිරිසක් ඉන්නවා. ඒ පිරිස ගිහිල්ලා අරගෙන එනවා මේ බීජ.
ගේන වල්ලන්න පුළුවන් කමක් නැහැනේ. ඒකට එයාපෝට් එකේ හරි වරාය හරි ක්‍රමවේදයක් හදෙන්න ඕනේ. නමුත් නීත්‍යානුකූලව අපි ලයිසන් දෙන්නේ නැහැ ඉන්දියාවෙන් බීජ ගේන්න.
ගරු ඇමතුමා, හොරෙන් ගේන බීජ අල්ලන්න බෑ කියන එක ඒකට උත්තරයක් නෙවෙයි. බීජ එහෙම කෙරෙන එක වළක්වලා මේ රටේ අවශ්‍ය කරන බීජ ලුණු නිෂ්පාදනය, බීජ ඇදීමට මේ රටේ පියවර ගන්න ඕනේ. මේ රටේ ඒ පියවර හරියට ගත්තා නම් පිටරටින් ඒ හොරට ගේන බීජ නතර කරන්න පුළුවන්කම තියෙනවා. ඒ බීජ නතර වෙනවා. මේක ගුණාත්මක බීජ, වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් බීජ නෙවෙයි මේ.
ඉර්ගව කතා කරන්න මම කැමති නැහැ.
ගොවි ජන සේවය කරා ගෙනල්ලා බීජ මොන බෙදලා දෙන්න. ඒක තමයි ප්‍රශ්නේ. විසදෙන්න.
ඔබතුමාලා දන්නවා අපි දැන් මේ ජාතික ආණ්ඩුව හැදුවේ 2015 නේ. මීට කලින් අපිනේ ආණ්ඩු කරේ නේ. එතකොට ඒ කාල සීමාව තුලත් අපිට මේව කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාලගේ මේකෙන් හොඳ යෝජනා ටික, ඔබතුමා යෝජනා බීජ නිෂ්පාදනය මම ඉතාමත් කැමති. ඔබතුමාට පුළුවන් නම් යම්කිසි ක්‍රමවේදයක් අපිට අඳුල්ලා දෙන්න. මොකද අපි දෙකොල්ල එකතුලා ඉද්දිත් අපිට බැරි වුණා. දැනුත් අපි උත්සාහ කරනවා. ඒ නිසා මේ කොහොමද ක්‍රමවේදේ මට කියන්න ඕන? බීජ නිෂ්පාදනය කරන්න හොඳ ක්‍රමවේදයක්. මෙන්න මේකේද අපිට හදලා දෙන්න.
නෑ. ගරු ඇමතුමා විවේචනය නෙවෙයි මේ රටේ මේ අභියෝග අපි හඳුනාගත යුතුව තිබෙනවා. කෘෂිකර්ම ශේත්‍රය ඉතා ශක්තිමත්ව ගොඩනගන්න අවශ්‍ය වෙනම් මේක හඳුනාගත යුතුව තිබෙනවා. අපිට මේ රටේ අවශ්‍ය කරන බීජ ටික නිෂ්පාදනය කරගන්න බැරි නම් අපි මේ කෘෂිකර්ම එතනින්ම ෆේල් කියන එක හිතා ගන්න ඕන. තුමිසනා කැමතුමා
තුමාට යෝජනා කරන්න මේ තරහෙන්වත් එහෙම වෛරකින්වත් නෙමෙයි. මම කියන්නේ අපිට කලිනු අපට කලිනුත් බැරුණා. ඒ නිසා දැනුත් අපි උත්සාහ කරනවා. ඒ නිසා අපි දෙගොල්ල එකතු වෙලා මේ කොහොමද කරන්න කියන යෝජනා ඉදිරිපත් කරන්න
ඕන. මම බොහොම අපේ රටේ කාලේ අපි යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. අපේ කාලේ යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. එහෙම නැහැ කියන්න එපා. ඊළඟට පොහොර පිළිබඳ අපිට අනික් අභියෝගය තමයි මේ පොහොර පිළිබඳ ප්‍රශ්නේ. මේක අපි තේරුම් ගන්නට ඕනේ. අවුරුදු 50කටත් වැඩි කාලයක ඉඳලා අපි රසායන තෙල් සහ පොහොර වලට පුරුදු වෙලා අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අපි තෙල් සහ පොහොර උගලක අහු වෙලා ඉන්නේ. අපිට මහ පොළොව මරලා තියෙන්නේ මේ තෙල් සහ පොහොර ගහලා ගහලා. එතකොට ඒක එකපාර වෙනස් කරන්න අපිට බෑ. අපි ඒකට ක්‍රමානුකූලව වැඩසටහනක් ඇති කරන්නට ඕනේ. මේ තෙල් සහ පොහොරෙන් තොරව කටයුතු කරන්න. මේ නිසාම අපි අද මොනතරම් ලෙඩ රෝග රාශියකට මුහුණ පාලා තිබෙනවද? පිළිකාව, ආතරයිටිස්, ගැස්ට්‍රයිටිස්, ඇස්මා, නිල් දරූපත්, වකුගඩු, හෘද රෝග, හයි බ්ලඩ් ප්‍රෙෂර්, දියවැඩියාව, මේ රෝග සියල්ල මේ තෙල් සහ පොහොර නිසා අපට භුක්ති විඳින්න ලැබිලා තියෙන දේවල්. ඒ නිසා අපි මේ තෙල් සහ පොහොර පිළිබඳව අපට තෙල් සහ පොහොර නැතුව අපට වගා කරන්න පුළුවන් බව, ඒකට අවශ්‍ය කරන ඒ පොහොර වලට කාබනික පොහොර වලට අවශ්‍ය කරන මූල්‍ය පදාර්ථ උදාහරණයක් වීගොවිතන්ට අවශ්‍ය කරන NPK ඒවා අඩංගු පොහොර නිෂ්පාදනය තාම අපේ රටේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කාබනික ගොවිතැන අපි ආරම්භ කරනවා නම් අපි ඒ තැන් වලට ඒ තාක්ෂණයට අපි යන්න ඕනේ. අපි කරලා පෙන්නලා තියෙනවා මේ රටේ මේක කරන්න පුළුවන්. මේ තෙල් සහ පොහොර ව්‍යසනයෙන් ක්‍රමානුකූලව අපි ඉවත් වෙන්න ඕනේ කියන කාරණය.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා කරමු මන්තුමා.
මොකද්ද?
විනාඩි දෙකක් තියෙනවා තව.
ඊළඟට තවත් අපිට තියෙන ඒ වගේම අභියෝගයක් තමයි අපේ රටේ තියෙන නිෂ්පාදන වියදම අඩු කිරීමේ පිළිබඳ තියෙන අභියෝගය. නිෂ්පාදන වියදම අද යෙදවුම් වලට විශාල මුදල් ප්‍රමාණයක් වැඩි කිරීමෙන් ගොවියාට ලාභයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. නිෂ්පාදන වියදම බොහොම ඉහළ තත්ත්වයක තියෙනවා. ඒ වගේම නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා අපේ තාක්ෂණය යොමු වෙන්නට ඕනේ. නිෂ්පාදන ධාරිතාවගේ අස්වැන්න වැඩි කර ගැනීම පිළිබඳව. ඒ වගේම ඉතාම ඉහළ ප්‍රමිතියට නිෂ්පාදනය කිරීම පිළිබඳ අපේ තත්ත්වයන් අපි දියුණු කර ගන්නට අවශ්‍යයි. පසු අස්වනු තාක්ෂණය අපේ රටේ භාවිතා වෙනවා ඉතාම අඩු තත්ත්වයක තියෙන්නේ. ඒ තත්ත්වයන් අපි දියුණු කර ගැනීමට කටයුතු කළ යුතුව තිබෙනවා. කෘෂිකර්මයේ පිළිබඳ අපි කටයුතු කිරීමට සංවර්ධනය කිරීමට කටයුතු කරනවා නම්, ඒ වගේම ලාභය පිළිබඳ ප්‍රශ්නේ ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ගොවියෝ ගොවිතැනෙන් ඉවත් වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. පොහොර සහනාධාරයේ තමුන්නාසලා දෙනවා කියලා කිව්වට ඒක සාධාරණ විදිහට අද සිදු වෙන්නේ නැහැ. අද මේ වෙනකොට ගොවියෝ කුඹුරු ගොවිතැන් කරලා පොහොර ටික නැතුව බලාගෙන ඉන්නවා. ඒවා තමුන්නාසල කොහොම කිව්වත් අද පොහොර සහනාධාරයක් නෙමෙයි අර මුදලට දෙන එක හරි පවා ලබා ගැනීමට බැරි තත්ත්වයක් තමයි, අපහසු තත්ත්වයක් තමයි හදලා තියෙන්නේ. ඒ නිසා වී ගොවිතැන පිළිබඳ ඉදිරි අනාගතයේදී අපිට කටයුතු කරන්නට නොහැකි තත්ත්වයක් ඇති වෙනවයි කියන එක වළක්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම අද මේ විශේෂයෙන් මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අති දැවැන්ත දැනුම සම්භාරයක් තියෙනවා. මහාචාර්යවරු, ආචාර්යවරු, රාජ්‍ය නිලධාරි මේ කට්ටියගේ මේ දැනුම සහ මේ සියල්ල ලබා ගැනීමට අපොහොසත් වෙලා තියෙනවා මේ වර්තමාන ආණ්ඩුව. මේ අයවැය විවාදයේදී අපිට දකින්නට තියෙන විශාලම කාරණේ ඒකයි කියන එකත් මතක් කරමින් මගේ වචනය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. දිවා හරි දදා පස්සරු එක දක්වා සභාවේ වැඩ කටයුතු කල් තියෙනවා.